සාදු 2017 වසරේ 3 මාසේ 12 භාවනා වැඩසටහන අද දින මැදින්පුර පසළොස්වක පොහොය දවස බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම ඒ වගේම සුදවුන් මහරජාණන් වහන්සේට ධර්මානුශාසනා කරපු දවස මහරජතුමන් සෝහාන් මාර්ගයේ පිහිටවීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා ඒ වගේම නන්ද කුමාරයාගේ මහාන පින්කම සිදු වෙච්ච පැවිද්ද සිදු වෙච්ච දියා දවස ඒ වගේම යශෝදරා දේවිය මුණ ගැසීම යශෝදරා දේවියගේ ගෞරව ප්‍රසාදය ලැබුණු දවස ඒ කතා ප්‍රවෘත්ති දන්නෝ ඒ වගේම රාහුල කුමාරයාණන්ගේ පැවිද්ද සිදු වෙච්ච දවස ආදී වශයෙන් කරුණාකාරණා සමුදායක් අද දවස පොහොය නිමිති කොටගෙන සිදුවීලා තියෙන වග සිහිපත් කරනවා. අපි මතක් කරගමු මුලින්ම මේ සුදවුන් මහරජාණන් වහන්සේට දේශනා කරපු ගාථාව. උත්තිට්ඨේ නප්පමච්චය්‍ය ධම්මං සුචරිතං චරේ ධම්මචාරේ සුඛං සේති අස්මින් ලෝකේ පරම්පිච ධම්මං චරේ සුචරිතං නනං දුස්චරිතං චරේ ධම්මචාරේ සුඛං සේති අස්මින් ලෝකේ පරම්පිච උත්තාන වීරිය කරන වීරියෙන් යුක්තව නොපමාවන්නේය සුචරිත ධර්මයේ හැසිරෙන්නේය ධර්මයේ හැසිරෙන පුජ්‍යලයා හිතෙම මෙලව පරලොව දෙක්කීම සුවසේ වාසය කරන්නේය මේ දේශනාව අවසානයේ පිය රජතුමා සෝවාන් ඵලයේ පිහිටියා එක්පෙති බුදුරජාණන් වහන්සේ මාලිකේට වැඩම වදාළ ඒ දන් පන්නාදිය පිරිනැමීම සිදු කළා ඒ අවස්ථාවේදී නැවතත් බුදුරජාණන් වහන්සේ ධම්මං චරේ සුචරිතං නනං දුස්චරිතං චරේ ධම්මචාරි සුඛං සේති අස්මින් ලෝකේ පරම්මිච කියන ගාථාවෙන් දේශනා කළා රජතුමා සකදාගාමි ඵලයේ පිහිටියා මහා ප්‍රජාපති ගෞතමීවන් වහන්සේ සෝවාන් ඵලයේ පිහිටියා ධම්මවලඳ අවසානයේ ඒ රජගෙදර නැසී සියලු දිනාටම බුදුරජාණන් වහන්සේ ආර්තයෙන් ධර්මයෙන් දේශනා කළ දිනේ හැටියට සඳහන් කරන්න පුළුවන්. තම ඥාති සංග්‍රහය ඥාතීන්ට ධර්මයෙන් උපදේශය ලබා දුන්නු විදිය. ඉතින් බලන්න ලෞතර බුදු කෙනෙක් තමයි මේ නිවනේ වටිනාකම හොඳටම දන්නේ. ඒක පින්නතුන ඒක කියලා නිම කරන්න බැරි වටිනාකමකින් යුක්ත දෙයක්. ඒ தත්ත්වය අපි දන්නව නම් මේ නිවන් ධර්මය අවබෝධ කර ගැනීම සඳහා කය නෙමෙයි මනස කැප කරනවා අප්‍රමාදීව. දැන් සමහර තැන්වල සාමීන් වහන්සේලා උගන්වන්නේ නිකන් කය කැප කරන්න. නිවන් දකින්න කය. කියන්නේ මහාන වෙලා කැලවල් වලට යන්න ඕන කුටි හදාගෙන පැත්තකට වෙන්න ඕන ගනුදෙනු ඒව මේව නැතුව මුකුත් නැතුව මේ කය කැප කරනවා කය කැප කළාට වැඩන්නේ කය කැප කරපු අය නිවන් දකින්නේ නැහැ මනස කැප කරන්න ඕන කොතනක සිටියත් gedara සිටියත් කැලේක සිටියත් ඉන්න තැන නෙමෙයි වැදගත් Tamanගේ මානසික කැපවීම හදවතින්ම ආධ්‍යාත්මිකයෙන්ම නිකම් බොරුවට කෙලෙස් හංගගෙන තණ්හාව හංගගෙන තෘෂ්ණාව හංගගෙන මානය හංගගෙන මේ කැපකිරීම කළ වැඩක් නැහැ. ඇතුලේ තියෙන මළු එළියට දාලා කැපකිරීමක් කරන්න ඕන. ධම්මචාරී වෙන්න ඕන කියලා. ඉතින් අපි හිතන ධම්මචාරී වෙනවා කියන්නේ පංචශීල රකින්නවා කියලා. ඒකත් එක දෙයක් තමයි. නමුත් ධම්මචාරී කියලා කියන්නේ ඒක නෙමෙයි පිටු. ධම්මචාරී කියන්නේ බොහොම ගැඹුරු දෙයක්. ඒක නිවන තුල වාසය කිරීම කියලා වචනයක් කිව්වොත් හරි. එසන් නිවන එහෙම නැත්නම් මාර්ගඵලයක වාසය කිරීම කියන එක තමයි ධම්මචාරී කියලා කියන්නේ. එහෙම නැතුව යම් හැසිරීම රටාවක් සාදා ගැනීමම නොවේ ධම්මචාරී කියන එක මතක් කරන්න ඕන. මේ ධම්මචාරී වෙන්න රජතුමාට කියනවා අප්‍රමාදීව කටයුතු කරන්න, දුෂ්චරිතයෙන් වළකින්න, ධම්මචාරී වෙන්න. ධම්මචාරී සුඛං සේති, ධර්මචාරීව හැසිරීම පැවතීම සුඛය පිණිස පවතිනවා කියලා අනුශාසනා කළා. ඒ කියන්නේ මෙතන දුෂ්චරිතයෙන් වළකින්න කියලා අනුශාසනා කරලා තියෙන්නේ. ඉතින් රජවරු ටිකක් දුෂ්චරිතවල පවතින නිසාම තමයි මේ විදිහට අනුශාසනා කරන්නත් ඇත්තේ. ඉතින් මේ මොහොතේදීම මේ කරුණ තේරුම් අරගෙන බොහෝම සෙනෙහෙබර, බොහෝම ආදරණීය තමන්ගේ පුතුණුවන් දැන් ආධ්‍යාත්මික අවබෝධයක් ඇති කරගෙන බුද්ධත්වයට පත් වෙලා, ඒ සියලු කාරණා මුල් කරගෙන රජතුමා ධර්මයේ පිහිටිය, ගෞරවයෙන් පිහිටිය. හොඳයි, එවන් වූ උත්තරීතර දවසක අපේ ආධ්‍යාත්මයත් අපි පිරිසිදු කරගමු. අපි වෙනම ඉගෙන ගන්න ඕන සූත්‍ර, අභිධර්ම, විනය මේවා ඉගෙන ගන්න ඕන සියල්ලක්ම. දැන් ඒවා ඉගෙන ගත්ත පිරිසකට තමයි මම අනුශාසනා කරන්නේ. ඒවා උගන්වනවා නෙමෙයි, ඒවායේ තියෙන සියල්ලගේම තියෙන සම්පින්දණය සාරය අරගෙන අපි උත්සාහ කරන්න ඕන අපේ ආධ්‍යාත්මය පරිවර්තනයක් විය යුතුව තියෙනවා නම් අන්නේ පරිවර්තනය සිද්ධ කරගන්නට උත්සාහවත් වීමයි කළ යුතුව තියෙන්නේ. එහෙමනම් මේ සතා පුජ්‍යලයා විසින් බණහනවා කියන ස්වභාවයෙන් එහාට ගිහිල්ලා සතා පුජ්‍යලයා කියන්නේ කවුද කියලා පරේක්ෂණය කරන්න ඕනේ. සතා පුජ්‍යලයා සූත්‍ර අහනවා, සතා පුජ්‍යලයා සූත්‍ර කියනවා. ඒක කිසි තේරුමක් නැහැ. සතා පුජ්‍යලයා සූත්‍ර ඇසීමෙන් තේරුමකුත් නැහැ. සතා පුජ්‍යලයා කීමෙන් හෝ ඇසීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා දැන් සතා පුජ්‍යලය කවුද කියලා බලන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා දැන් ඉතින් Tamanta tamanම පේන්න ඕන. පේනවටත් වැඩිය හොඳ වචනය තමයි දැනෙන්න ඕන. ප්‍රත්‍යක්ෂව දැනෙනවා යම් කිසි ආකාරයකට Tamange සත්ව පුජ්‍යල ආත්ම ගතිය දැනෙනවා. කොහොමද ඒක දැනෙන්නේ? ඒක යම් ආකාරයක බන්ධනයක්සේ දැනෙනවා. තමන්ගේ හදවත හාරහාර පවතින දෙයක් හැටියට දැනෙනවා. තමන්ගේ සිත නිතරම දුකටපත් කරන, පීඩාවටපත් කරන ගිනි හුලක් මෙන් දැනෙනවා. පුතජන සත්වයා ගිනි හුලක් අතට ගත්ත මිනිස්සෙක් වගේ හැම තිස්සෙම පෙළෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළානේ. ඉතින් ඒ වගේ පෙළීමක් දැනෙනවා මේ සත්වයා. මම සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියේ ඉන්න කෙනෙක්. දැන් මේ සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියේ කැටි වෙලා තියෙන්නේ මොනවද, බැඳිලා තියෙන්නේ මොනවද කියලා හොඳට බලන්න ඕන. සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටි අල්ල ගන්න නම් ඔබේ මනසේ පතුල ඔබ ස්පර්ශ කරනවා. උඩ මනස වැඩක් නැහැ. ඔබේ මනසේ පතුල ඔබ ස්පර්ශ කරන්න ඕන. පතුල ස්පර්ශ කළාට පස්සේ තමයි ඔන්න නියම එක්කෙන හම්බ වෙන්නේ. බලන්න ඔබේ මනසේ පතුල ස්පර්ශ කළාම ඔබට දැනෙන දේ. ඒ දැනෙන දේ දැනෙන විදිහට තේරුම් ගන්නත්, ඒ දැනෙන දේ වෙනස් කර ගන්නත් ඔබ මහන්සි වෙන්න ඕන. එහි උණුසුම් තැනක් නම් එහි සිසිල් කර ගන්නත්, එහි කලබලකාරී තැනක් නම් එය සංසුන් කර ගන්නත්, අනවබෝධීත තැනක් නම් එය අවබෝධයට පත් කරන්නත්, ඒ අපහසු වාසය කිරීමට අපහසු තැනක් නම් එය පහසු තැනක් බවට පත් කර ගන්නත් ඔබ සැලකිලිමත් වෙන්න ඕන. හොඳින් තමන්ගේ ගැඹුරු ආධ්‍යාත්මයේ හදවතේ පතුල ස්පර්ශ කරගෙන සුළු මොහොතක් වාසය කරන්න මක් නිසාද යත්, ඔබේ ආධ්‍යාත්මකේ පතුලේ දොස් තිබේ නම්, ස්වභාවයක් තිබේ නම්, ඒ ස්වභාවය හඳුනා ගැනීම වැදගත් වන නිසා. අපේ ආධ්‍යාත්මය අපි මොන විදියට ගත්තොත්ද හරි, අපේ ආධ්‍යාත්මය මොන විදියට තේරුම් ගත්තොත්ද හරි, අපේ ආධ්‍යාත්මය තුළ අපි මොන විදියකට වාසය කළොත්ද හරි, විදියක් තියෙනවා නම් ක්‍රමයක් තියෙනවා නම්, විදියක් හදනවා නම් ක්‍රමයක් හදනවා නම්, ඒ අයිතිවන්නේ දෘෂ්ටි ගණයට, ඒ අයිතිවන්නේ සංකල්ප ගණයට. විදියක් හදනවා නම් ක්‍රමයක් හදනවා නම්, ඒ අයිතිවන්නේ දෘෂ්ටි ගණයට, ඒ අයිතිවන්නේ සංකල්ප ගණයට. දැන් අපි හොඳින් හඳුනාගන්නේ අපේ කාය විඥානික ආශ්‍රිතව පවතින හුදු අපේ මතකයන් සහ කළ යුතු කාර්යයන් පිළිබඳව පවතින ඒ ඥාන සම්පයුක්තව ප්‍රායෝගිකව අපිට අවශ්‍ය කරන දේවල් එක්ක පවතින මතකයත් එක්ක නෙමෙයි අපි මේ ප්‍රශ්නේ විසඳන්නේ. අපේ ගැඹුරු ආධ්‍යාත්මය ස්පර්ශ කරන ඒ ගැඹුරු ආධ්‍යාත්මය තුළ තියෙන ප්‍රශ්නය. ඒකට මතු පිටින් සමාධියක් ඇති කරගන්න උවමනා නම් ඉතින් අර ගැඹුරු ආධ්‍යාත්මය අමතක කරලා එක අරමුණකට සමවැදිලා ඒ මතු පිට තියෙන ප්‍රශ්න ටික ඕනනම් යටපත් කරලා දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් අඩු කාර්යයන් ටිකක් තමන් ඇති කර ගැනීමෙන්, වගකීම් වලින් නිදහස් වීමෙන්, මනස නිදහස් කර ගැනීමෙන් ටිකක් බාහිර මනසේ සංසුන්කමක් ඇති කර ගන්න පුළුවන්. නමුත් ගැඹුරු ආධ්‍යාත්මයේ තුල මේ ප්‍රශ්නේ විසඳන්න ලේසි නෑ. මේ ගැඹුරු ආධ්‍යාත්මයට එබී බලන්නේ නැති තාක් කල් ඒ නිසා ගැඹුරු ආධ්‍යාත්මයට එබී බලලා ගැඹුරු ආධ්‍යාත්මයටම ඔබේ ආමන්ත්‍රණය විය යුතුයි. ඔබව වෙනස් කරන්න පුළුවන්, ඔබට වෙනස් වෙන්න පුළුවන් ඔබටම තමයි. වෙනස් වෙන්න, වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ ඔබටමයි. ඔබ වෙනස් වෙන්න සූදානම් නම් පමණක් අපෙන් උදව්වක් ලැබෙනවා. ඔබ වෙනස් වෙන්න සූදානම් නැත්නම් අපට උදව් කිරීමට පුළුවන් කමක් නැත. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ නිවන් දැක්කුවේ එහෙම නැත්නම් වෙනස් කළේ වෙනස් වෙන්න කැමති අය. වෙනස් වෙන්න අකමැති කෙනෙක් වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා. දැන් අපි හිතමුකෝ කුසල් මහරජතුමා කියලා. වෙනස් කරන්න වෙනස් වෙන්න කැමති වෙලා හිටියේ නෑ ආධ්‍යාත්මයෙන්. ආධ්‍යාත්මය තුල හරි තදයි. මතු පිටින් රජ පරම්පරාව නිසා, වංශේ නිසා, සුද්ධෝදන රජතුමාගේ පුත්‍රයා නිසා, රාජරාජ සියලු අමාත්‍යවරුන්ගේ සහයෝගය සහ බැල්ම ආරක්ෂාව තියෙන නිසා මොහුත් මිත්‍රශීලීව ආශ්‍රය නිශ්‍රය කළා. ඒ ආධ්‍යාත්මය වෙනස් කරගන්න එයාට ඌමනාවක් නැහැ. ඒ කියන්නේ ඊට එහා ගියපු මාන්නයක් තියෙනවා. මොකද්ද? මම රජ කියලා මාන්නයක් තියෙනවා. ඒ මාන්නයත් එක්ක මොයි වෙලාවකවත් ඒක යටපත් කරගන්නට කැමති වෙන්නේ නැහැ. ඉතින් අපි ඥානවන්ත කෙනෙක් කියලා කියන්නේ පින්නතුනි සත්‍යයට කවදක හරි නතු වෙන්න සිද්ධ වෙන බව තේරුම් අත්තහම සත්‍ය තේරුම් ගන්නට අප්‍රමාදී වෙන්න ඕන. ධර්මයට යටත් කරන්න පුළුවන්කම ලැබෙන්න ඕන සියල්ල. සත්‍යයට යටත් කරන්න පුළුවන්කම ලැබෙන්න ඕන සියල්ල. අපි මේ බාරගන්න පින්නතුනි කාගවත් සත්‍යයක් නෙමෙයි. අපි මේ බාරගන්න සූදානම් වෙන්නේ ලෝකේ පවතින සත්‍යය. ඒක බුදුහාමුදුරුවන්ගේ සත්‍යවත්, ආනන්ද හාමුදුරුවන්ගේ සත්‍යවත්, වෙන දෙවියන්ගේ සත්‍යයක්වත් නෙමෙයි. මේක තමයි ලෝකේ පවතින සත්‍ය. මේ පවතින සත්‍ය ගැඹුරු ආධ්‍යාත්මය තුළින්ම අවබෝධ කරන තාක්කල් යාට සහනයක් නෑ, නිවනක් නෑ. එනිසා ගැඹුරු ආධ්‍යාත්මය තුළින්ම අපි මේ සත්‍ය තේරුම් ගත යුතුයි, අවබෝධ කොට පසක් කරගත යුතුයි. කුමක්ද? මෙහි මමෙක් නැත, මගේ ආත්මයක් කියා දෙයක් නැත. මෙහි මමෙක් නැත, මගේ ආත්මය කියා දෙයක් නැත. සක්කාය දිට්ඨිය කියා දෙයක් නැත. විචිකිච්ඡාව කියා දෙයක් නැත. සීලබ්බත පරාමාස කියා දෙයක් නැත කියලා. අවබෝධ කරගන්න. එහෙමත් නැත්නම් ඇලීම් ගැටීම් කියලා දෙයක් නැත කියලා අවබෝධ කරගන්න. ඇලීම් ගැටීම් කියලා දෙයක් තියෙනවයි කියලා විශ්වාස කරන තාක් කල්ම ඇලෙනවා ගැටෙනවා. ඇලීම් ගැටීම් කියලා දෙකක් නැත. සක්කාය දිට්ඨිය කියලා දෙයක් නැත. විචිකිච්ඡාව කියලා දෙයක් නැත. සීලම්බත පරාමාස නැත. වස්තුකාම, රූපකාම, අරූපකාම නැත. මාන නැත. උද්දච්චකම් ඇති කරගන්න කිසිවක්ම නැත. ඒවා නැති හේයින් අවිද්‍යාව නැත. විද්‍යාව සත්‍ය පමණක් ඇත. ඒ කියන්නේ පින්නතුනේ එහි තියෙන නිදහස මෙන්න මේ වගේ කියලා මට උදාහරණයකින් පෙන්වන්න හැකියාව තියෙනවා. කොහොමද පෙන්වන්නේ? අපි මෙන්න මෙහෙම මේ උදාහරණයක් ගමු. මේ විද්‍යාවේ ස්වභාවය සහ අවිද්‍යාවේ ඇසේ ස්වභාවය. අවිද්‍යාව ඇසේ ස්වභාවය මෙන්න මේ වගේ කියලා මම උදාහරණයකින් කියන්න. දැන් මම මේ රෝල් කරගත්ත හාෆ් ෂීට් එකක් වෙන එකක් තියෙනවා. මම මේ පැත්තේ මේක වහනවා. වැහුවට පස්සේ දැන් මේ තමයි අපේ ඇස. දැන් මේ පැත්තේ වැහිලා තියෙන නිසා මොකද වෙන්නේ? මේ ඇසට එන දේවල් ටික මේක ඇතුලේ මොකද වෙන්නේ? තිරෙනවා. දැන් මේක බෝක්කුවක් කියලා හිතුවත් අපි හිතමුකෝ මේ පැත්තෙන් වහලා තිබුණොත් මොකද වෙන්නේ? මෙහෙන් එන මේ මේක ඇතුළත මෙහෙම පිරෙනවා. මේ අවිද්‍යාව කියන එක දුරු වුණාට පස්සේ සිද්ධ වෙන දේ තමයි මට හොඳට පේන දේ තමයි මේ මේ පිටිපස්සේ තියෙන මේ ආවරණේ මේ බ්ලොක් එක නැති වෙනවා. නැති වුණාට පස්සේ දැන් මොකද වෙන්නේ? මෙහෙන් එන දේ මෙහෙන් ගලාගෙන යනවා. එතකොට මේ ඇතුලේ මොනවද රැඳෙනවද? රැඳෙන්නේ නැහැ. පිටිපස්සෙන් වැහුණා ගමන් කරඳෙනවා. ආන්න පුජ්‍යලත්වය කියන්නේ මේ මේ පිට මේ වාසනාව. ඇසුවට පස්සේ මෙයා දැන් පුජ්‍යලත්වයෙන් තමයි හැම දෙයක්ම රැක ගන්න උත්සාහ කරනවා. දැන් පුජ්‍යලත්වය තුළ ඔක්කොම හිර වෙනවා. දැන් මේ සම්මාදිට්ඨික පුජ්‍යලයා විද්‍යාව උපදවාගත්තු පුජ්‍යලයා මේ බ්ලොක් එක ඇරිලා එළියට පස්සේ බලන්න නිකම් බෝක්කුවක් වගේ මේ පැත්තේ වතුර එනවා. මෙහෙම යන කිසි රැඳීමක් නැහැ. සුදු ප්‍රවාහකයේ විතරයි. ඒ නිසා දුටුව පමණයි. ඇසුවා පමණයි. දැනුණ පමණයි. සිතුණ පමණයි. විඥාණයට පහළ වුණා පමණයි. ඒ ගැන පුජ්‍යලයා වශයෙන් හිතන ස්වභාවයක් නැතුව සත්‍යවාදීව ඒ දිහා බලන තථාගත තත්වයේ පවතින ස්වභාවය අනුව ඒ දේ බලන පුදුම සත්‍යයක් තියෙනවා. පුජ්‍යලයක ළඟ දෝෂයක් තියෙනවා නම් ඒ දෝෂය පුජ්‍යල මතයකින් තොරව එයාගේ දෝෂය ගැන යට පහදලි කරන්න පුළුවන්. කිසි දෙයක් රඳවගෙන නැහැ. ඒකට කියන පාදානය කරලා නැහැ. හරිද? ස්ථිර වුණාම තමයි උපාදානය වෙන්නේ. මොන ස්ථිර කරගෙන නැහැ කිසිවක්. පාදානය කරලා නැහැ. තණ්හාව නැහැ. ආශාව නැහැ. ඇලීම නැහැ. ගැටීම නැහැ. පුජ්‍යලෙක් නැහැ. එයා ළඟ ධර්මයක් නැහැ. එයා ළඟ අධර්මයක් නැහැ. එයා ළඟ සත්‍යයක් නැහැ. දැන් එයා ළඟ අසත්‍යයක් නැහැ. මක් නිසාද? විද්‍යාව ඉපදුනොත් වෙන තුනේ සත්‍යයක් නැහැ, අසත්‍යයක් නැහැ. විද්‍යාව උපදිනකන් තමයි සත්‍ය පවතින්නේ, අසත්‍ය පවතින්නේ. ඇලීම තියෙන කම්ම තමයි පිළිතුරු ගැටීම පවතින්නේ. ගැටීම තියෙන කම්ම තමයි ඇලීම පවතින්නේ. ඇලීම දුරු කර කල්හි ගැටීම නැත. ගැටීම දුරු කර කල්හි ඇලීම නැත. එහෙම නැත්නම් ඇලීම් ගැටීම් නැත. මේ විද්‍යාව උපදවා ගත්තාම දස සංයෝජන ධර්මයන්ගෙන් ප්‍රහීන වුණාම, දුරු වුණාම, ඒව දුරුවල කළාම ඒක පවතින්නේ නැහැ. ඔබට නිවන් දැකීමට පළවෙනි බාධකය ඔබමයි. ඔබ හිතුවට ඔබට බාහිර දේවල්, ස්වාමියා, බිරිඳ, දරුවෝ, ඥාති නැහැ. ඒ කිසි කෙනෙක් නෙමෙයි. ඔබට නිවන් දැකීමට බාධකේ ඔබමයි. මක් නිසාද? ඔබයි දැවීම සියලු ගැටලු මමත්වය තුළින් හටගන්නා බැවි. නිරෝධ සංඥා ඇතුව වාසය කරන්න ඕන. නාම රූප නිරෝධයෙන් වාසය කරන්න. සලායතන නිරෝධයෙන් වාසය කරන්න. පස්ස නිරෝධයෙන් වාසය කරන්න. ඉතින් අර අපි මේ පටිච්ච සමුප්පාදයේ පිළිතුරේ අපි හරියට ඒක තේරුම් ගත්තොත් ආයේ කිසි දෙයක් තේරුම් කරගන්න උවමනාවක් නැහැ. ඒ තුල පවතින පිළිතුරේ සියල්ල පවතින මේ පටිච්ච සමුප්පාදයේ කියන ඒ උත්තරීතර කොටස ඇතුළේ පිළිතුරේ. ආයේ කිසි දෙයක් ඕනේ නැහැ පටිච්ච සමුප්පාදයේ අපි හරියටම ඒක රැස් වෙන විදිහට තේරුම් අරගෙන ඒක අස් වෙන විදිහට තේරුම් ගත්තනම් ආයි කිසිම තව දෙයක් අපිට උවමනා කරන්න බැහැ. කොහොමද අපි ක්‍රමානුකූලව ඒ පටිච්ච සමුප්පාද ධර්මය ප්‍රගුණ කරගන්නේ අපේ ආධ්‍යාත්මය තුළ වඩා දියුණු කරගන්නේ කියලා අපි මොහොතක් සැලකිලිමත් වෙමු. සතහනක් සහිතවම පින්නතුන්ට ඒක පෙන්වුවාම පැහැදිලි වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපි මේ සතහනක් මුල් කරගෙන මේක පින්නතුන්ට කියලා දෙන්න බලමු. හොඳයි, අපි සියලු දෙනාම හඬින් ඉස්සෙල්ලම මේ පටිච්ච සමුප්පාදය වෙන ආකාරය පිළිබඳව සජ්ජායනා කරමු, සංගායනා කරමු. බලමු සියලු දෙනා එකතු වෙලා මා සමගින් කියන අවිජ්ජා පච්චය සංඛාරා, සංඛාර පච්චය විඤ්ඤාණ, විඥාන පච්චයා නාම රූපං, නාම රූප පච්චයා සලායතන, සලායතන පච්චයා පස්සෝ, පස්ස පච්චයා වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භවපච්චයා, ඥාතිපච්චයා ජරාමරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාස සම්භවಂತಿ, ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස සමුදයෝ හෝති. පින්නුසුනේ තව මොකවත්ම ඉගෙන නොගත්තත් මේ දුක් රැස් වෙන විදිය මේ පටිච්ච සමුප්පාදේ තියෙන මේක හරවත් විදියට, අර්ථවත් විදියට, යථාබෝධයෙන් යුක්තව තේරුම් ගත්තොත් එයා ඒ තේරුම් ගන්නේ දුක්ඛ සත්‍යයයි. එයා ඒ තේරුම් ගන්නේ දුක හැදෙන විදියයි, සමුදය සත්‍යයයි. පැහැදිලිනේ පින්නතුනේ? මේක අපි තේරුම් ගන්නවා නම් මේ පටිච්ච සමුප්පාදය දුක් රැස් වෙන විදිය ඉගෙන ගන්නකොට එයා දුක්ඛ සත්‍යයත් සමුදය සත්‍යයත් හරියට එයා තේරුම් කර ගන්නවා. ඊළඟට අපි සංගායනා කරමු. එහි නිරෝධය වෙන ආකාරය මේක තේරුම් ගත්තොත් එයා නිරෝධ සත්‍යයත් මාර්ග සත්‍යයත් තේරුම් ගන්නවා. මා සමගින් සංයායනා කරන්න. අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා, සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා, විඥාන නිරෝධෝ විඥාන නිරෝධා, නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා, සලායතන නිරෝධෝ සලායතන නිරෝධා, පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා නිරුජ්ජಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ ති.
දැන් බලන්න දුක කියන එක තේරුම් ගන්නත් වෙන තුනේ දුකින් නිදහස් වෙන්නත් මේ මහා පෙරලියක් අපි නිකන් ඔළුව අවුල් කරගෙන ඇති කරගත්තට මේ තුල තියෙනවා. මේක අර ආර්ය ශ්‍රාවකෙක් විසින් පැහැදිලි කරලා දෙන්නේ නැති නිසා මේ පුතජන භාවයට මේක මේ මණික කකුලේ හැපි හැපි තිබුණට මේක තේරුම් ගන්න බෑ, මේක වටහා ගන්න බෑ, යථාබෝධය කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා පින්නතුනි. මොකද හේතුව මෙහි පවතින්නේ ලෝකෝත්තර භාෂාවක්. ඒ නිසා අර පුතජන ඇසින් දකින සංකල්පීය ඇසට පුළුවන් කමක් නැහැ මේක තේරුම් කරගන්න. අවිජ්ජා යත්තේව අශේෂ විරාග නිරෝධා. කොහොමද මේ අවිද්‍යාව ශේෂයක්වත් නැතිව දුරු කරන ක්‍රමවේදය? ඒ දුරු කරගෙන යන ක්‍රමවේදය එකක් තමයි පින්නතුන් දන්නවා, මේ රැස් කරන්න කියලා දෙයක් බුදුහාමුදුරු කිසි දෙයක් කියලා නැහැ. රැස් කරන්න කිසි දෙයක් කියලා නැහැ. සංඛාර කුමක් කරන්න කියලාද අපිට කියන්නේ? නිරෝධ කරන්න. ඊට පස්සේ අපිට කියනවා විඥාණය නිරෝධ කරන්න. නාම රූප නිරෝධ කරන්න. ස්ථලායතන නිරෝධ කරන්න. ඒ වගේම පස්ස නිරෝධ කරන්න. වේදනා නිරෝධ කරන්න. තණ්හා නිරෝධ කරන්න. උපාදාන නිරෝධ කරන්න. භව නිරෝධ කරන්න. ජාති නිරෝධ කරන්න. ඒ ටික නිරෝධ කරගත්තාම අනිවාර්යයෙන්ම ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාසා නිරුජ්ජಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. අන්න ඒ ආකාරයෙන් සියලුම දුක් රැස නැති වෙනවායි. එහෙනම් අපිට මේ දුක් රැස තියෙන්නේ මොකද? දුක් රැස තියෙන්නේ අවිද්‍යාව නිසා මේ සංඛාර වල පැටලෙනවා. පැටලිච්ච ගමම්ම ඒක ප්‍රත්‍යයෙන් ඊළඟට මොකද හටගන්නේ? විඥානේ. විඥාන පත්‍ය මොකද වෙන්නේ? නාම රූප. නාම රූප පත්‍ය සලායතන. සලායතන පත්‍ය පස්ස වෙනවා. පස්ස පත්‍ය වේදනා වෙනවා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති. දැන් මෙතන දැන් මිනිස්සෙක් හැටියට ඉන්නවා නම් පුතජන භාවයක් තියෙනවා නම් එයා ළඟ තියෙනවා ජාති කියන ගුණය තියෙනවද නැද්ද? තියෙනවා. ජාති කියන ගුණය තියෙනවා. ඒ ජාති කියන ගුණය හැදුනේ අර මූල කාරණේ එක්ක, අවිජ්ජා පත්‍ය සංඛාරා කියන தත්ත්වය. මේ ජාති කියන පුජ්‍යලත්වය දුරු කරගෙන යද්දී එයාට වැටහෙනවා මේ ජාතියෙන් එහාට යද්දි තමයි දැඩි ඒ ජාතික කියුවාම එක කොටසක් වෙන්න පුළුවන්. මේ අපි මේ සත්වයේ පුජ්‍යලේ ජාතික කියුවාම සිංහල ජාතිය, දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය නෙමෙයි. සත්වයේ පුජ්‍යලේ මම මගේ ආත්මය කියලා ගන්න ස්වභාවයේ ජාතිය. එහෙම ගමුකෝ නේද? එහෙම තමයි. ලෝකේ හැම කෙනෙක්ම මොන වර්ගයකට මොන ජාතියකට අදාළව ගත්තත් එයා ළඟ තියෙන්නේ මොකද්ද? මම මගේ සත්ව පුජ්‍යල ආත්ම කියන ගතිය තියෙනවා. ඒ අල්ලගත් ස්වභාවය තියෙන පිණිස ඒ ජාතිය කියන ස්වභාවය තියෙනවා. ආයි අනිත් පැත්තට ගමන් කරන්න ඕන දැන් පිණිස මේ. මේ පැත්තෙන් අනිත් පැත්තට අපිට අඩු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ ජාතිය කියන ස්වභාවය අඩු වෙන්න තමයි පින්නතුනේ එයාට පේන්න පටන් ගන්නවා උපාදාන කියන ස්වභාවය. දැන් මෙතන ඉන්න පින්නතුන්ට තමන්ගේ මනස තමන්ගේ ආධ්‍යාත්මේ උපාදාන කොටස පේනවා නම් ඒක ගොඩක් ඉහළ තත්ත්වයක්. ඊළඟට යා උපාදාන කොටස මේ පත්‍ය කරගෙන තේරුම් කරගෙන යද්දි වටහාගෙන යද්දි යා තුල යාගේ තණ්හාව යා තේරුම් ගන්නවා. මගේ මෙන්න මේ වගේ තණ්හා ධර්ම තියෙනවා කියලා. ඒ තණ්හා ධර්ම වලින් ජනිත වෙන වේදනාවල් යා අඳුනගෙන යනවා. ඒ වේදනාවල් ක්‍රියාත්මක වෙන ශලායතන හඳුනගෙන යනවා. ඒ සලායතන අඳුරගෙන යද්දී ඒවයි නාම රූප ධර්මයෝ එයා තේරුම් කරගන්නවා. එයාගේ ස්පර්ශය එයා තේරුම් කරගන්නවා. එයාගේ විඥානය එයා තේරුම් කරගන්නවා. එයාට යමක් හැස්සෙන විදිය එයා තේරුම් කරගන්නවා වටහා ගන්නවා. එහෙම වටහා ගත්තොත් පමණයි පින්නතුනේ අපිට හැකියාව තියෙන්නේ නිරෝධ කරන්න. එහෙම වටහා ගත්තේ නැත්නම් අපිට නිරෝධ කරන්න හම්බ වෙන්නේ නැහැ. නිවන අරමුණු කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද තමා තුළ තියෙන සත්‍යයක් කියලා තේරුම් ගන්නකන් එයා ඒක අතාරින්නේ නැහැ. බිරිඟුව ජලයක්සේ පේන තාක්කල් මොවා මොකද කරන්නේ? දුවනවා. මුවා තේරුම් ගන්න ඕන කොයි හරි වෙලාවක මේකේ ජලය නැහැ කියලා. ඒ මොහොතේම තමයි ඒ මුවාගේ අවබෝධය නිවන ඇති වෙන්නේ. එහෙමනම් ඔබ සත්වේ පුජ්‍යලේ කාත්මයක් ගත්ත තැන මොකද වෙලා තියෙන්නේ? ඒ ආත්මය පෝෂණය කරන්නේ පුතජන සත්වයා දුවන්නේ හිට මෙහෙට වෙන මොකටවත් නෙමෙයි. මොකටද? අර ආත්මය පෝෂණය කරන්න. මම කියන කෙනා ඉහෙලින් තියන්න. සත්‍යයෙන් වේවා, අසත්‍යයෙන් වේවා, හොඳින් වේවා, නරකින් වේවා, බලයෙන් වේවා, ධනයෙන් වේවා, කුලයෙන් වේවා, මලයෙන් වේවා, පවෙන් වේවා, පිනෙන් වේවා, මම ඉස්සරහා ඉන්න ඕන, මගේ නම වැමලෙන්න ඕන, මගේ මම ඉන්න ඕන කියන අදහස තියෙනවා. ඒක ලෝකෙ දිහා බැලුවහම පේනවා. පුදුන් සත්වයාගේ ක්‍රියාවලිය දිහා බැලුවහම තාම හොඳට පේනවා. මම තමයි ජය ගන්න ඕන. මේ සත්‍ය නෙමෙයි ජය ගන්න ඕන. පුදුන් සත්‍යයාගේ මතේ මොකද්ද? සත්‍යය ජය ගන්න ඕන කියලාද තියෙන්නේ මම ජය ගන්න ඕන කියලා. මම ජය ගන්න ඕන. පුදුන් සත්‍යයා ජයගන්නේ තව පුජ්‍යලේ පරාද කිරීමෙන්. ඒ නිවනේදී ජයගන්නේ තව කුජලයේ පරාද කිරීමෙන් නෙමෙයි. තමාව පරාද කිරීමෙන්. එහෙමත් නැත්නම් අපි එතන තමෙක් මමෙක් නැත කියලා අවබෝධ කරගැනීමයි. තමෙක් මමෙක් නැත කියලා අවබෝධ කරගන්න. දැන් අපේ ආධ්‍යාත්මික ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩුවක් නැතුව භාග්‍යවතුන් වහන්සේ ඉතාම ලස්සනට දේශනා කරලා තියෙනවා මේ පටිච්ච සමුප්පාදය. ආයි තව කෙනෙකුට අභිධර්මයෙන් ඉගෙන ගත්තත් මේ ටිකම තමයි ඉගෙන ගන්න තියෙන. ආයි වෙන දෙයක් නෑ ආධ්‍යාත්මේ. මේකේ ප්‍රවේදන කොටස් ටික තව ඉගෙන ගන්න පුළුවන්. පටිච්ච සමුප්පාදය කියන්නේ ඒ තරම් ප්‍රබල එකක්. සංක්ෂිප්ත කළා 32000කින් කියන්න ඕන දේ මේක පද ටිකකින් මේ කියලා තියෙන්නේ. සූත්‍ර 32000කින් අභිධර්ම සූත්‍ර මේ විශාල ප්‍රමාණයකින් කියන්න ඕන දේවල් මෙතන දේශනා කරලා තියෙනවා. බොහොම කෙටි දේශනාවක් හැදෙන්නේ. මේ දේ තේරුම් කර ගන්නවා නම් එයා මුළු බුද්ධ ශාසනයම තේරුම් කරගත්තා. මේ තුලින් අවදි වුණොත් කෙනෙක් මුළු බුද්ධ ශාසනයම එයා දැක්කා. දැන් මේක කොච්චර ඉගෙන ගත්තත් මේක කොච්චර තේරුම් කරගත්තත් ප්‍රායෝගිකව මිනිස්සයා ඇයි විඥානය අත්හරින්නේ නැත්තේ? විඥානය උපාදාන කළ යුතු ධර්මතාවයක්ද නිරෝධ කළ යුතු ධර්මතාවයක්ද? නිරෝධ කළ යුතු ධර්මතාවයක්. ඇයි නිරෝධ නොකරන්නේ? දැන් අපි මේක බාහිරයේදී අපි ඉගෙන ගත්ත නාම රූප දෙක නම් මේ ආත්මෙදී නිරෝධ කරන්න හම්බෙන්නේ නැහැ, මැරෙන්න වෙනවා. නමුත් අපි පින්නතුන්ට පැහැදිලි කරලා තියෙනවා මේ නාම රූප උපාදානය කියලා කියන්නේ රූපීය ලක්ෂණයකුත් එයද ලබා දෙන යම්කිසි නාමීය ගුණයකුත් පවතින නිසා නාම රූප කියලා. ඒ නාම රූප උපාදානය කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ශරීරයට ලැබෙන නාමීය ගුණය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා, ඒක දිහා බලන ක්‍රමය කෝණයට කියනවා නාමය කියලා කියනවා. ඒ උපාදානය කරන්නට තියෙන රූපමය ස්වභාවයට කියනවා රූප කියලා. එතකොට මේ දෙක ගැටෙන තැන අර වේදනා ධර්මය, සලආයතන ධර්මය හරහා ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ මෙතන මේ තේරුම් කරලා දෙන සලායතන නිරෝධ කරන්න පුළුවන්. එතකොට මේ සලායතන කියලා කියන්නේ කොහොමද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මේ මන කියන මේ සලායතන තියෙනවා. එතකොට මේ කතා කරේ ඇස කියලා මස් ඇසටද? නෑ. මේ කතා කරේ කන කියලා කනට නෙමෙයි. නාසය කියලා කතා කරේ නාසයට නෙමෙයි. දිව කියලා කතා කරේ දිවට නෙමෙයි. ශරීරය කියලා කතා කරේ ශරීරයට නෙමෙයි. ඈ මනස කියලා කතා කරන්නේ මේ හදවතට නෙමෙයි. එහෙමනම් අපිට මෙතනින් පැහැදිලි වෙන තව කාරණයක් තමයි පින්නතුන් ගැඹුරින් හිතන්න උත්සාහ කරන්න. මේක ගැඹුරින් හිතලා බලන්න. බුදු කෙනෙකුට, ලෞදුරා බුදු කෙනෙකුට විඥානයක් නැහැ. ඔයගොල්ලෝ පිළිගන්නවද? දැන් මේ පටිච්ච සමුප්පාදේ හැරෙද්දී එහෙම තියෙන්න බෑ. තියෙන්න පුළුවන්. තේන්න පුළුවන්. දැන් මේ පටිච්ච සමුප්පාදයේ නිරෝධ කළ යුතු ධර්මතා අවිජ්ජා යත්වේව අශේෂ විරාග නිරෝධ වශයෙන් නිරෝධ කළාද නැද්ද බුදු කෙනෙක්? නිරෝධ කළා. රහතන් වහන්සේ කෙනෙක් ඒ විදිහට නිරෝධ කළාද නැද්ද? නිරෝධ කළා. එතකොට බුදුරජාණන් වහන්සේට විඥානයක් නැහැ. බුදුරජාණන් වහන්සේට නාම රූප නැහැ. බුදුරජාණන් වහන්සේට සලායතන නැහැ. බුදුරජාණන් වහන්සේට පස්ස නැහැ, බුදුරජාණන් වහන්සේට වේදනා නැහැ, බුදුරජාණන් වහන්සේට තණ්හා නැහැ, බුදුරජාණන් වහන්සේට උපාදාන නැහැ, බුදුරජාණන් වහන්සේට භව නැහැ, බුදුරජාණන් වහන්සේට ජාති නැහැ, බුදුරජාණන් වහන්සේට ජරා මරණ නැහැ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සය නැහැ. මේ මිගරගෙන තියෙනවද මීට කලින්? නැහනේ. සමහර අය නැතුව ඇති. තමේ මොලේ පෑදෙන්න කියන්නේ මේක. බුදුරජාණන් වහන්සේට සංඛාර නැහැ. බුදුරජාණන් වහන්සේට විඥානේ නැහැ. බුදුරජාණන් වහන්සේට නාම රූප නැහැ. බුදුරජාණන් වහන්සේට ආයතන නැහැ. බුදුරජාණන් වහන්සේට පස්ව නැහැ. බුදුරජාණන් වහන්සේ වේදනා, තණ්හා, උපාදාන, භව නැහැ, ජාති නැහැ, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සය නැහැ. ඉවරස් වෙන ස්වභාවයක්. එහෙමනම් ඔබ මෙතෙක් කාලයක් දැක්ක බුදු කෙනෙක් හැටියට කවුද? අපි පුළුවන් තරම් හඳුන්ලා දෙන්නේ බුදු කෙනෙක් හැටියට විඥානයේ තියෙන කෙනෙක් හැටියට. බුදු කෙනෙක් හැටියට හඳුන්ලා දීලා තියෙන්නේ අපි නාම රූප දෙකක් තියෙන කෙනෙක්. බුදු කෙනෙක් හැටියට අපි හඳුන්ලා දීලා තියෙන්නේ ඒ සලායතන තියෙන කෙනෙක්. බුදු කෙනෙක් හැටියට අපි හඳුන්ලා දීලා තියෙන වේදනාව තියෙන කෙනෙක්. බුදු කෙනෙක් හැටියට අපි හඳුන්ලා දීලා තියෙන ජාතිය, ඉන්දියාවේ පුදුණු අර සුද්ධෝදන මහරජතුමාගේ පුතා, එයා තමයි බුදුහාමුදුරු කියලා අපි හඳුන්ලා දීලා තියෙන්නේ. ඒක නෙවැරදිද? ඒ නෙවැරදි බුදුහාමුදුරු හඳුන්වා දීම නොවේ. ඒ සම්මුති ඕ බුදුහාමුදුරු හඳුන්වා දීම. නෙවැරදි බුදුහාමුදුරු එසේ හඳුන්වා දෙන්නට බෑ. බුදුහාමුදුරු අපි හඳුන්ලා දීලා තියෙන්නේ ලෙඩ වුණා කියලානේ. එසේ හඳුන්වා දෙන්න බෑ බුදුහාමුදුරු. ඒ සම්මුතිය. ඈ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑම, එහෙම නැත්නම් මරණයටපත් වීම. උණ කෙනෙක් හැටියට තමයි හඳුන්ලා දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේලා. මේ යන්නේ නැහැ කියලා. නත්ති බුද්ධා නමින්යරේ. ලෞතර බුදුරජාණන් වහන්සේ මරණයටපත් වෙන්නේ නැහැ. අප්‍රමත්තා නමියන්ති. අප්‍රමාදී කෙනා මේ යන්නේ නැහැ. එවනම් මැරෙන බුදුහාමුදුරු කෙනෙක් මේ වයත් අඳුරලා තියෙන්නේ. අඳුරගෙන තියෙන්නේ. මැරෙන්නේ නැහැ, පිරුණුවම් පෑවේ නැහැ. කිසිම දුක්ඛ දෝමනස්සයක් හටගත්තේ නැහැ ඒ බුදුසිතට. ඒ ගැඹුරු ආධ්‍යාත්මය ගැන මේ කතා කරන්නේ. හැබැයි බාහිරේ හරි දේ හරි විදියටත්, වැරදි දේ වැරදි විදියටත්, අකුසලයේ අකුසල විදියටත්, කුසලයේ කුසලයේ විදියටත් ඒක පවතින ස්වභාවයක් තියෙනවා. ඒ ඒ ඒ එයාගේ කර්ම රැස්වෙන විදිය ඒ විදියටම දැකලා දේශනා කරන. නමුත් බුදු සිතක නැහැ කිසි දෙයක්. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ඒකයි. කල යුක්ත, විය යුක්ත කරනවා මිසක් මේ කල ගුණ සැලකීම කියලා එකක් නැහැ. කල අගුණ සැලකන්නේත් නැහැ, කල ගුණ සැලකන්නේත් නැහැ. මොකද හේතු උන්වහන්සේ දන්නවා අහිමි වෙන දේත් මට නොවේ, හිමි වෙන දේත් මට නොවේ, තියෙන දේත් මට නොවේ. අර මදේ ඉවත් කරපු පොල් ගෙඩියක් වාගේ. අලිය ගිල්ල දෙවුල් ගෙඩිය වාගේ වාසය කරනවා. අලිය ගිල්ල දෙවුල් ගෙඩිය කොයි වාගේද? වාගේ එහා පැත්තේ දෙවුල් ගෙඩියක් ගිලිනවා, පිටිපස්සෙන් වැටෙනවා. ඒක වැටුණාට පස්සේ ඉතින් අපි ඉතර වැටිලා දෙවුල් ගෙඩිය කියලා අහුල ගන්නවා. අවුල ගත්තා මොකද වෙන්නේ? දියුල් කෙටි ඇතුළ කිසිවක්ම නැහැනේ. දන්න දෙයට කියන්නේ පුදුම වැඩේ කියන්නේ දියුල් කෙටි හෝම තියෙද්දි අලියගේ බඩේ ඇතුළේ අර දියුල් කෙටි ඇතුළේ තියෙන සාරය ටික ඇස්සෙන් හරි කොයි බහරි තැනකින් උරා ගන්නවා. උරාගෙන එළියට වැටෙනවා දියුල් කෙටි. එතකොට පුස් කාන්නේ ඒ වගේ. මේ ඇතුළේ තියෙන අර තණ්හා මාන ගති ටික සියල්ලක්ම දුරු වෙලා ගිහිල්ලා නිදහස් වෙලා ගිහිල්ලා අලිය ගිල්ල දෙවුල් වෙඩිය වාගේ වාසය කරන්න පුළුවන්. එයා මේ ලෝකේ හරි සන්තෝෂයෙන් වාසය කරන කෙනෙක්. මොකද හේතුව දුක්ති එන්නේ මාන දිට්ටි නිසාමයි. දැන් බෞද්ධ ආගම කියලා අරගෙන තියෙන දෘෂ්ටියක්නේ ඒකයි බෞද්ධ දුක් විඳින්නේ. බෞද්ධ දුක් විඳිනවා පින්නතුනේ අනිත් ආගමිකයන්ට වඩා. ඇයි හේතුව? බෞද්ධයන්ට දෘෂ්ටි වැඩි. අර මිනිස්සුන්ට ඉන්නේ එක දෙයයි, අපිට ඉන්නේ 33 කෝටියක් දෙයියෝ. ඒ මදි හතරවන් දෙයියොත් ඉන්නවා. ඊට පස්සේ ගමෙන් ගමට ගම්බාර දෙවිවරු ඉන්නවා. ඊට පස්සේ පත්තිනි අම්මලා, කාලි අම්මලා ඔක්කොම අම්මලා ටික ඉන්නවා. මොකಾದ නැත්ති ලෝකේ අදහන හැම දෙයියම ඉන්නවනේ. ඉතින් දෘෂ්ටි වැඩි. ඊට පස්සේ බෞද්ධයෝන්ගේ ළඟ විතර හරි වැරදි කියලා මල්ලක් මේ ලෝකේ කාගවත් ළඟ නැහැ. පුදුමාකාර බරපතල විදිහේ උපාදානයක් තියෙනවා. ඒ උපාදානය නිකනුත් නෙමේ ඍණාත්මක වශයෙන් උපාදාන කරලා තියෙනවා. ඉතින් ඒ නිසා එයාට වේදනා සංඛාර වැඩි. බන හොඳටම දන්න කට්ටිය ඉන්න බන දැනගන්න තරමට මිනිහා බොන්න පටන් ගන්නවා. ඇයි ඒ? ඇයි දුකයි දුකයි කියන දේවල් පේනවා වැඩි. දුක්ඛදායි සංවේදී බව වැඩි වෙනවා, තේරෙන්න පටන් ගන්නවා වැඩි. වැරදි කියලා කරුණු 1000ක් ඔළුවේ තිබුණොත් එයා වැරදි 1000ක් එක්ක එක එක දිගටම ගැටෙනවා. හරි කියන කරුණු 1000ක් තිබුණොත් හරි කියන කරුණු 1000ක් එක්ක ඇලෙනවා. නමුත් බුදුහාමුදුරුව පෙන්වුවේ මෙතන මේ සත්වේ පුජ්‍යලේ කාත්මයක් ලෙස ගැනීමේ දුර්වලතාවය තුළින් සියලු දුර්වලතා හට ගන්නා බව. හරි වැරදි ඉක්මවන්න දීපු දහම හරි වැරදි ගොඩ ගහ ගන්න එකතු කර ගැනීමේ වරද. හරි වැරදි ඉක්මවන්න දීපු දහම හරි වැරදි ගොඩ ගහ ගන්න එකතු කර ගන්න. පුළුවන් තරම් ඔබේ ධර්මයේ රැගෙන ඔබේ ගැඹුරු ආධ්‍යාත්මයට ඔබ පියාඹින්න ඕන. ගිලෙන්න ඕන. ඔබේ ගැඹුරු ආධ්‍යාත්මය ස්පර්ශ කරන්න ඕන. උපාදානයට හේතු වන දෘශ්‍ය මායාවල් ඔබ නිර්මාණය කරන්නට එපා. ඔබ උපාදානයට උපකාරක වන දෘශ්‍ය මායාවක රැඳෙන්න එපා. බුදුහාමුදුරුවෝ තපහැරියේ නැත්තම් අන් සියල්ල තපහැරලා බුදුහාමුදුරුවෝ තපහැරියේ නැත්නම් මොකද වෙන්නේ? බුදුහාමුදුරුව මුල් කරගෙන හරි ඒ උපාදාන ශක්තිය ජීවත් වෙනවා. ඒ නිසා අශේෂ විරාග නිරෝධෝ කියලා සුවිශේෂී වචනයකින් දේශනා කර ඒ නිසා ශේෂයක්වත් නැතුව අත්හරින්න ඕන. දෘෂ්ටි ශේෂයක්වත් පැවතින්න පුළුවන් කමක් නැහැ. දෘෂ්ටි ශේෂයක්වත් නැතුව අත්හරින්න ඔබට බෑ. ඔබ තමයි දෘෂ්ටි නිර්මාණය කරන්න. ඒ හොඳින් තේරුම් ගන්න, වටහා ගන්න, අවබෝධ කරගන්න, මෙනෙහි කරන්න. දෘෂ්ටි ශේෂයක්වත් නැති වෙන විදියට අත්හරින්න ඔබට බෑ. ඔබයි දෘෂ්ටි නිර්මාණය කරන්න. ඒක හොඳින් කල්පනා කරේ තියාගෙන ඔබ මේ ධර්ම මාර්ගයේ වඩන්න ඕන. අත්හරින්න, දෘෂ්ටි කර නොගෙන, හේතු නොදක්වා අත්හරින්න, අතහැරීම සමග හොඳින් මෙනෙහි කරන්න, ගැඹුරින් විදර්ශනා කරන්න මේ පාඩය ටික වෙලාවක්. අත්හරින්න, හේතු නොදක්වා අත්හරින්න, අතහැරීම සමග. ඒ කියන්නේ ඔබ අතහැරීමත් අත්හරින් අත්හැරිය යුතුයි. හේතු දක්වා අතහැරියොත්, ඒ කියන්නේ ඔබ අතහැරීම අල්ලගෙන, හේතුව අල්ලගෙන, අතහරින්නට හේතුව අල්ලගෙන යමක් අතහැරලා ඇති. ඒක තමයි පුතඥයාගේ අතහැරීම හේතු දක්වා අතහැරින ගුණයක් තියෙන්නේ. කුණු වෙච්ච නිසා, නරක් වෙච්ච නිසා, දුක නිසා, වැඩක් නැති නිසා, ඕන් නැති නිසා, ඔහොම ජාතිය නිසා, උපදින නිසා කියකිය අත්හරින. එතකොට හේතුවේ එල්ලෙනවා. හේතුවේ උපාදානයේ පවතිනවා. හේතු නොදක්වා අතහැරීම සමග අතහරින්න. ඒක තවත් වටහා දෙන්න උත්සාහ කරන්න. අතහරින්න දෙවෙනි කාරණය ඒකම තියෙනවා. අතහැරීම කියන ගුණය, අතහැරීමේ ගුණයත් ඔබ අතහරින්න. එහෙමනම් ඔබ අල්ලගන්න ගුණයක්වත් අතහැරීමේ ගුණයක්වත් ඔබ පවත්වන්නේ නැත්නම් ඔබ තමයි සැබෑ ලෙසම අතහැරිය තැනත්තා. අල්ලගැනීමේ ගුණයක්වත් අතහැරීමේ ගුණයක්වත් නොපවයිද ඔබ තමයි සැබෑ අතහැරිය තැනත්තා. සියල්ල අතහැරිය තැනත්තා. ආනේ ධර්මය හොඳින් එනෙහි කරන්න, හොඳින් අවබෝධ කරගන්න, එහි යථාර්ථය ඔබේ ජීවිතයේ බවට පරිවර්තනය කරගන්න ටික වෙලාවක්. ඒ ආධ්‍යාත්මික විදර්ශනාවේ දෙන මේ ධර්මයේ රැගෙන ඔබේ හදපතුලටම පියාසර කරන්න කිමි දෙන්න මහන්සි වෙන්න. පුංචි උදාහරණයකින් පින්නතුන්ට මේ රහතුන්ගේ ස්වභාවයක් පෙන්වන්නම්. ධර්මය අවබෝධ කරගන්නවා නම් අවබෝධ කරගන්නේ විදර්ශනාවෙන්මයි, විදර්ශනා භාවනාවෙන්මයි. ඒක ශ්‍රේෂ්ඨී කාරණයක්. මෙන්න මෙහෙම මේ කාරණේ උදාහරණ සහිතව පැහැදිලි කරලා දෙන්නම්. යමෙක් සපත්තු දෙකක් හොයන්නේ. අපි ටවුන් එකට ගිහිල්ලා, මාකට් එකට ගිහිල්ලා හොයන්නේ මොකද? සපත්තු දෙකක්. එයා දකිනවා රෙදි කඩයක්. එයාගේ හිතේ කිසිම ආකාරයක රෙදි වර්ගයක දෙයක් ගන්න බලාපොරොත්තුවක් නැත්නම්, තිබෙන්නේ සපත්තු දෙකක් ගැනීමේ අරමුණ පමණක්ම නම්, එයා ඒ රෙදි කඩේ විභජනය කරන්න යනවද? ඒ රෙදි කඩේ ඇතුළට යන්නේ නැහැ නේද? එයා යන්නේ. ඊළඟට එයා දකින්න ඒ ලෝලු කඩේ. එයාගේ උවමනාව තියෙන්නේ මං අද ආවේ තවමට හෙලෝලු ගන්නත් නෙමෙයි, රෙදි ගන්නත් නෙමෙයි, අද ආවේ සපත්තු දෙක අවශ්‍යතාවයකට කියලා. දැන් එයා හොයන්නේ මොකද්ද? හෙලෝලු කඩේට යන්නද? හෙලෝලු කඩේට යන්නෙත් නෑ. ඒක විභජනය කරන්න යන්නේ. පැහැදිලිනේ? හරි. යම් උතුම් මිනිසෙක්, ආජානීය සත්වයෙක් මේ ලෝකේ තේරුම් කරගන්න, අවබෝධ කරගන්නවා සබ්බේ සංඛාරා අනිච්චා කියලා. මේ අනිත්‍ය තේරුම් කරගත්ත කෙනා සංස්කාර කඩේ හම්බ වෙනවා. සංස්කාර කඩේ විභජනය කරන්න යන්නේ. විඥාන කඩේ හම්බ වෙනවා. විඥාන කඩේ විභජනය කරන්න යන්නෙත් නැහැ. නාම රූප කඩේ හම්බ වෙනවා. නාම රූප කඩේ විභජනය කරන්න යන්නෙත් නැහැ. සලායතන කඩේ හම්බ වෙනවා. සලායතන කඩේ බලන්න යන්නෙත් නැහැ, විභජනය කරන්න යන්නේ නැහැ. පස්සෝ කියන කඩෙත් හම්බ වෙනවා, ඒ කඩේ විභජනය කරන්නෙත් නැහැ. වේදනා කියන කඩේ හම් වෙනවා, වේදනා කියන කඩේ විභජනය කරන්නෙත් නැහැ. තණ්හා කියන කඩේ හම් වෙනවා, තණ්හා කඩේ විභජනය කරන්නෙත් නැහැ. උපාදාන කඩේ කියන එකක් හම් වෙනවා, ඒකෙත් විභජනය කරන්නේ නැහැ. බවෝ කියන කඩයක් හම් වෙනවා, ඒ කඩේ විභජනය කරන්නෙත් නැහැ. ජාති කියන කඩයක් හම් වෙනවා, ඒ කඩේ විභජනය කරන්නෙත් නැහැ. ජරා මරණ ශෝක පරිදේව කියන කඩ ටිකක් හම්බ වෙනවා, ඒ කඩත් විභජනය කරන්නේ නැහැ. ඇයි ඒ? එයා සොයන්නේ අනිත්‍ය. එයා සොයන්නේ අනිත්‍ය. ඔබට වැරදිලා තිබ්බනම් යම් තැනක් නෙවැරදි කරගන්න. ගැඹුරින් ඒ කාරණේ දර්ශනා කළා. එහි අර්ථය නොහලා හලන්න නැතුව නොහලා තේරුම් ගන්න, අවබෝධ කරගන්න, පසක් කරගන්න. දැන් පින්නතුන්ට පැහැදිලි නේද රහතුන්ගේ වාසය මේ වගේ නේ? පැහැදිලි. මේ පැත්තේ බ්ලොක් එක නැහැ. පේන්නේ නැති අයට තේරුම් ගන්නත් එක කියන්න. අපි හාෆ් ෂිෆ්ට් එකකින් රවුමක් හැදුවා. රවුමක් හැදලා කවුලක් තියෙනවා. කවුලක එක පැත්තක් වහනවා. කවුල් දෙකේ එක පැත්තක් වහුවම මේ පැත්තේ රැඳෙන ගුණයක් තියෙනවා. මේ පැත්තේ මෙයා බලන ගුණේ තියෙන්නේ. මෙහෙම කළාම මේ පැත්තෙන් එනවා, මේ පැත්තෙන් පිට වෙනවා. දැන් යාට තමයි ප්‍රශ්න නැහැ. යාට ගැටලු නැහැ. එයා ස්වභාව සත්‍යයක් තේරුම් ගන්න කෙනෙක් මිසක් පුජ්‍යලත්වයෙන් කටයුතු කරන කෙනෙක් නෙමෙයි. මේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම විනිශ්චයකාරයා, ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා, ශ්‍රේෂ්ඨතම අනුශාසකයා, ශ්‍රේෂ්ඨතම ගුරුත්වය, ශ්‍රේෂ්ඨතම පූජකත්වය පවතින්නේ මේ පුජ්‍යලත්මේ ඉක්ම වූවකු තුල පමණයි. එසේ නැත්නම් පුජ්‍යලත්වයේ කැටි වූ කිසි තැනක මානසික පවිත්‍රතාවයක් නැහැ. දකින දේවත් හිතන දේවත් පුජ්‍යලත්වයේ මිශ්‍ර වූ විට එහි පවිත්‍රතාවය නැහැ. නිවන් දකින්නත් ඕන. හේත් හිත ඇතුලේ තියනවා. නිවන් දකින්නත් ඕන මම්ම. නිවන් දැක්කත් දකින්න ඕන මමමයි. නිවන් දකින්නේ මම බේරගන්න කියලා නම් ඒ වැඩේ කෙරෙන්නේ නැහැ. මම සැපවත් කරන්න නම් නිවන් දකින්නේ ඒ වැඩේ කෙරෙන්නේ නැහැ. නිවන් දකින්නේ මම නැති කරගෙන. පුදුමේ කියලා කියන්නේ මම නැති කරගන්න දෘෂ්ටියක් හැදිලා නැහැ ලෝකේ. මම නැති කරගන්න දෘෂ්ටිය මේකයි. මම නැති කරගන්න සංකල්පය මේකයි. මම නැති කරගන්නේ වචන මේකයි. මම නැති කරගන්න ක්‍රියාව මේකයි. මම නැති කරගන්න වෘතය ක්‍රමවේදය ජීවිකාව මේකයි. හෑ මම නැති කරගන්න සාහය මේකයි කියලා එහෙම කියන්න බෑ. මම නැති කරගන්න සිහිය මේකයි. හෑ මම නැති කරගන්න සමාධිය මෙන්න මේකයි කියලා එහෙම දෙයක් ලෝකේ නිම වෙලා නැහැ. මම ඇති කරගන්න අර ඔක්කොම බලපානවා. මම ඇති කරගන්න දෘෂ්ටිය තියෙනවා. මම ඇති කරගන්න සංකල්ප තියෙනවා. මම ඇති කරගන්න වචන තියෙනවා. පැවැත්මවල් තියෙනවා. එහෙත් මම නැති කර ගැනීමට නෑ. පොඩි පහේ දුරවල කම් ටිකක් නෙමෙයි මේ පුතජන සත්වයා ළඟ තියෙන්නේ. තාම බරපතල දුරවල කම් රාශිය. දැනුවත් වීම කියන එක අපේ ඔළුව තුල තියෙනවා, මනස තුල තියෙනවා. නමුත් අපේ ගැඹුරු ආධ්‍යාත්මය තුල තමයි අපේ අවබෝධය කියන එක පවතින ඕන. ගැඹුරු නුවණින් ගැඹුරු ආධ්‍යාත්මික අවබෝධයක් මතු කර ගන්න ඕන. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ලේ ඇට මස් නහර වලින් මේක තේරුම් ගන්න ඕන කියන එක. අනිත්‍ය දකින්න ඕන. අනිත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. අනිත්‍ය අහලා තියෙනවා. නමුත් අනිත්‍ය දැක්කෙත් නැහැ, අනිත්‍ය ප්‍රත්‍යක්ෂ කරෙත් නැහැ. ඒක නිසා ධර්මයේ දැක්කේ නැහැ. ධර්මයේ දකින්නවා කියලා කියන්නේ අනිත්‍ය ප්‍රත්‍යක්ෂ කරන එක. මොකක්ද අනිත්‍ය කියන්නේ? අනිත්‍ය හැඩය කොමක්ද? හැඩයක් නැහැ. අනිත්‍ය ස්වરૂපය කොමක්ද? ස්වરૂපයක් නැහැ. අනිත්‍ය වටිනාකම කොච්චරද? වටිනාකමක් නැහැ. ගුණාත්මක වටිනාන වටිනා කියලා එහෙම දෙයක් නැහැ. භාණ්ඩයක් නොවන නිසා. අනිත්‍යෙහි පට ප්‍රමාණයේ දිගපළල එහෙම එකක් නැහැ. අනිත්‍යයට පින්නතුනේ නමක් නැහැ. අනිත්‍යයට නමක් නැහැ. එතකොට මේ අනිත්‍ය කියන වචනෙන් කියවන දේ නෙමෙයි අනිත්‍ය. අනිත්‍ය අනිත්‍ය ලෙස තේරුම් ගන්න දවසට එයා තේරුම් කරගන්නවා මේ අනිත්‍ය කියන ඒ අක්ෂර ටික ඒකේ නෑ කියලා. අනිත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්න දවසට එයා තේරුම් ගන්නවා අර අනිත්‍ය කියන අක්ෂර ටික ඒ අනිත්‍ය තුල නෑ කියලා. ඒ වචනය ඒ අනිත්‍ය තුල නෑ කියලා. බුද්ධ වචනය මොනතරම් ගැඹීරද කියනවා නම් අපි මොනතරම් මේ ගැන කතා කළත් එය අවබෝධ කර ගැනීමට අපහසු බව තේරෙනවා. ඒ විට අපිට වැටහි යන දේ තමයි ගම්භීරු අයම් දම්බෝ පණ්ඩිත වේදනියෝ කියන වචනය. මේක හරි ගම්භීර දෙයක්. කැපවීමකින් ධර්මයට මුල් තැන දීලා ධර්මයේ ප්‍රමුඛතාවය ජීවිතයේ ඇති වෙලා ධර්ම අවබෝධය කරගන්නවයි කියන එක. ධර්ම අවබෝධය කරගත්ත හැම කෙනෙක්ගේම ජීවිතයේ දකින්න තියෙන එක ලක්ෂණයක් තමයි ඔවුන් තමන්ගේ ගැඹුරු ආධ්‍යාත්මයේ තුලින්ම ධර්මයට මුල් තැන දීපු ස්වභාවයක් තියෙනවා. ධර්මයට මුල් තැන දීලා තියෙනවා. පළවෙනි තැන දීලා තියෙනවා අංක 1. දහම් සොඬ රජ කෙනෙක් වාගේ ධර්මයට මුල් තැන දීපු අය ධර්මය දැක්කා. ධර්මය දකින්නවා. ධර්මයට ඉතින් ඔය කම්මැලි වෙලාවක් දිනුනොත් එහෙම කම්මැලි වෙලාවකට බර ටිකක් අහන කම්මැලි වෙලාවට පොඩ්ඩක් ධර්මයේ ගැන හිතන එවැනි කෙනෙකුට ධර්මයේ ඉතින් මුණ ගැහෙනව අඩුයි. ධර්මයේ අදකින්නේ පූර්ණත්වයට. දැන් මේ ඇත්ත යම් කිසි පූර්ණත්වයකට පත්ව සිටිනවා. ධම්මානුසාරී වෙලා සද්ධානුසාරී වෙලා දැන් මේ මඟ තුල හරි මේ මඟෙන් මම ධර්මය අවබෝධ කරගත යුතුයි කියන පැහැදිලි අවබෝධය බොහෝ දිනකට තියෙනවා. අනිත් පිරිස අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඒත්තන්ට තියෙන අර අවශ්‍ය කරන තව තවත් ශ්‍රද්ධාව විරිය අවශ්‍ය කරන ධර්මඥානය හරියට එකතු කරන්න ඕන. මතු පිටින් මානසික සුවතාවයක් නිදහසක් ලැබුණාම පොඩි කම්මැලිකමක් හටගන්නවා. දැන් ඉතින් අර මට තිබුණු කලින් තිබුණු අපහසුව අසහනය පීඩාව කරදරය දැන් මට නෑ නේද කියලා. ඒත් මතක තියාගන්න ඔබ තාම සතර අපාය ඉක්මවා නැත්නම් කල්පනා කරන්න මම සතර අපාය තාම ඉක්මවා නෑ නේද කියලා කල්පනා කරන්න ඕනේ. සක්කාය දිට්ඨිය මම ඉක්මවා නැත්නම් සක්කාය දිට්ඨිය ඉක්මවීම සඳහා කටයුතු කරන්න ඕනේ. ජාති ජරා ව්‍යාධි මරණ තාම මම ඉක්මවා නැත්නම් ඒවා ඉක්මවීමට මා කටයුතු කරන්න ඕනේ. මොන අරමුණේද අපි ඉන්න ඕන නිවන් දකින්න? අරමුණක ඉන්න එක තමයි නිවන් දකින්න තියෙන බාධාව. මොන මම ප්‍රශ්නයල මම උත්තරේ දුන්නා. මොන අරමුණේද නිවන් දකින්න ඉන්න ඕන? අරමුණක සිටීම තමයි නිවන් දකින්න තියෙන බාධාව. මොනවද කරන්න ඕන නිවන් දකින්න? ක්‍රියාව තමයි නිවන් දකින්න තියෙන බාධාව. නිවන් දකින්නවා නම් ඔය කරුණු දෙක හොඳටම ඇති. මොලේ තියෙනවා නම් විදර්ශනාව වැඩෙනවා නම් ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයට තමන්ගේ ඥානය මනස විහිදුවන්න පුළුවන් නම් අර දක්ෂ යුද සෙබලෙක් වගේ යුද ඇතෙක් වගේ පෙරලගෙන යෑමේ හැකියාව ඔබට තියෙනවා නම් ඒ කරුණු දෙකෙන් ඔබට පෙරලගෙන යන්න පුළුවන් ඉස්සරහට. ප්‍රශ්නේ දැනුමට එනෝ නතර වෙනවා. ඒ නිසා දැනුමෙන් එහාට යුද ඇතෙක් වගේ ගමන් කරන්න. කොහොමද ගමන් කරන්නේ? නිවන වෙනුවෙන් මොනවද අපි කරන්න ඕන? ක්‍රියාව තමයි බාධාව නිවන් දකින්න. නිවන් දකින්න මොන අරමුණද වඩන්න ඕන? අරමුණු තමයි බාධාව. සිටිවිලි නෙමෙයි. සාමාන්‍ය අපේ මේ කාය විඥාන ධාතුවට අපේ එදිනෙදා වැඩ මතකයන් අදහස් සංකල්ප ඇවිල්ලා යනවා. ඒක පුජ්‍යලත්වයකින් තොරව බලන කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නෑ. අර බෝක්කුවෙන් වතුර ගියා වගේ මේ අර පැත්තෙන් ආව මේ පැත්තෙන් ගියා ඉච්චරයි. ඒක යංගිසි අර සංඥාවක්. ඒක අපිට තියෙනවා. දැන් අපිට මේ ෆෝන් එකක් තියෙනවා නම් අපිට බැටරි ලෝ කියලා යා මැසේජ් එකක් එනවා. එතකොට මේ મેસેජ් එක තියෙන්න ඕනේ ෆෝන් එකට තියෙන්න ඕනේ ෆෝන් එක පාවිච්චි කරන්න නම් ඒක තියෙන්න ඕන නෙට්වර්ක් ඩිස්කනෙක්ට් වුණා නම් ඒක ඩිස්කනෙක්ට් වුණා කියලා મેસેජ් එකක් එන්න ඕන ඊට පස්සේ කවුරු හරි મેસેජ් එකක් කියවලා තියෙනවා නම් ඒක තියෙන්න ඕන ඒ වගේ අපි මේ අපි අක්‍රිය කරගන්නේ පැවැත්මට අවශ්‍ය කරන මේ අපේ අවශ්‍ය කරන මොලේ පද්ධතිය ඒක අක්‍රිය කරගත්තොත් එහෙම මේ අර අදගුළු බීරි වගේ කල්පනාව නැතුව වගේ මේ ශූන්‍යත්වයකට පත් වෙන. අන්න ඒක අක්‍රිය කරන යම් යම් භාවනා ක්‍රම යම් අය නිෂ්පාදනය කරලා ලෝකේ කරවන්න උත්සාහ කරන ස්වභාවයක් තිබුණා. නමුත් ඒව කරන්න එපා. ඒක නෙමෙයි ඔබේ ආමන්ත්‍රණය කළ යුතු ඔබේ මනස තියෙන්නේ බාහිරේ මතුපිට එන පහළ වෙන රූපේ හරි සිතවිල්ලේ හරි නෙමෙයි. කතා කරන වචනේ නෙමෙයි තියෙන්නේ. ඇහෙන ශබ්දේ නෙමෙයි ඔබේ ප්‍රශ්නේ තියෙන්නේ. පේන රූපේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා කැලෑවලට ගිහිල්ලා කනේ මේ පුළුන් ගහගෙන පොරොප්ප ගහගෙන ඉඳලා හරියන්නේ නැහැ මේ වැඩේට. ඔබේ ගැඹුරු ආධ්‍යාත්මයට ආමන්ත්‍රණය කළ යුතුයි. ඔබේ ගැඹුරු ආධ්‍යාත්මයෙන් හදලා දාන්න ඕනේ. පිටින් තියෙන්නේ කවුළු. ගැඹුරේ තමයි ඉන්නේ ඒ ඇත්තයි. නිවන් දකින්න හදනකන් නිවන් දකින්න බෑ. මොකද දැකීම බාධාවක් නිවනට. නිවන් දකින්න උත්සාහ කරනකන් නිවන් දකින්න බෑ. මොකද උත්සාහය බාධාවක් නිවනට. අපි තේරුම් ගන්න තියෙනවා උත්සාහය බාධාවක් නිවනට. උත්සාහය නැති තැන නිරුත්සාහයක් නැත. උත්සාහය බාධාවක් නිවනට. උත්සාහය නැති තැන නිරුත්සාහයක් නැත. හොඳින් එය වටහා ගත්තාද? යථාවබෝධය කරගත්තාද ඒ දහම් පදය? උත්සාහයක් නැති තැන නිරුත්සාහයක් නැත. ඒ අවබෝධ කරගන්න. ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගන්න. උත්සාහයක් නැති තැන නිරුත්සාහයක් නැත. ඔබට එය පොතෙන් නෙමෙයි ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන ඔබේ ආධ්‍යාත්මය. පොත්වල කොයිකවත් නැති වෙන්න පුළුවන්. උත්සාහයක් නැති තැන නිරුත්සාහයක් නැත. විශේෂයෙන් අපේ මනස මතු පිටින් නිවැරදි කරන්න උත්සාහ කරනවට වඩා වැදගත් වෙන්නේ අපේ ගැඹුරු ආධ්‍යාත්මය තුළින් නිවැරදි කරන එක. ගැඹුරු ආධ්‍යාත්මය තුළින් ඒක නිවැරදි කළාම ඒ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ගැටලු ඇති වෙන්නේ නැහැ. දැන් අපි සමහරලාට ඔන්න ෆෝන් එක ඔන් එකේ තියෙනවා. ඔන්න කේ තිබ්බහම ඔන්න දුරකතන ඇමතුම් කොච්චර හරි එනවා. එයාට දුරකතන ඇමතුම් එන එකේ කරදරෙන් එයා කියනවා හරි කරදරේ මේ දුරකතන ඇමතුම් කොච්චර හරි වෙනවා කියලා කෙනෙක් කරදර වෙනවා වෙන්න පුළුවන්. නමුත් එයා ඒකට විසඳුමක් ඇති කරගන්නවා යම් වෙලාවක වැඩසටහනක් තියෙන වෙලාවක මීටින් එකක් තියෙන වෙලාවක මොකද ගැඹුරු විසඳුම දුරකතනේ ඕෆ් කරනවා. දැන් ඕෆ් කරාට පස්සේ අර වැඩ වෙනවද? එන්නේ නැහැ. ආන්නේ වගේ ඔබේ ගැඹුරු ආධ්‍යාත්මික විසඳුමක් අපි ගත්තාම ගැඹුරු ආධ්‍යාත්මය තුළින්ම සංහාව ඉවත් කළාම දෝසක්කය මෝහක්කය කියන එක ලෝභ ද්වේෂ මෝහ කියන දේ මේ ගැඹුරු ආධ්‍යාත්මය තුළින් ඉවත් කළාට පස්සේ හරියට ඒක දුරගතනේ ඕෆ් කළා වගේ වැඩක්. ඊට පස්සේ යාට අර කෝල්ස් එනවයි කියලා කරදරේ ඇති කරගන්න උවමනාවක් නැහැ. එයා ගැඹුරු ආධ්‍යාත්මය තුළින් ඔෆ් එක දීලා තියෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගැඹුරු ආධ්‍යාත්මය තුළින් ඔන්න එකක් ලබා දුන් දීලා තියෙද්දි ඉතින් අර එන මේ දුරකතනෙත් එක ගැටි ගැටි බල බලා ඉන්න ඕනේ. ඒ තාක්ෂණය දියුණු නිසා අපිට ඒකට පුළුවන් ඕන් නැති දුරකතන යන්නම් බ්ලොක් එකක් දාන්න පුළුවන්. SMS එක එනවනම් බ්ලොක් කරන්න පුළුවන්. බ්ලොක් කළාම එන්න බෑ. එයාට කෝල්ස් ගන්න බෑ. ඒ වගේත් අපි කොටසකට බ්ලොක් කරලා දාන්න පුළුවන්. මෙන්න මේ සිතුවිලි මට කරදරයි කියලා ඕනම් මේ බ්ලොක් කරන්න පුළුවන්. කොහොමද ඒක බ්ලොක් කරන්නේ? තමන්ගේ ආධ්‍යාත්මය තුළින්ම ඌමනා නැහැ කියන තැනට තමන් ආවහම මේක බ්ලොක් වෙනවා. මට ඒක හොඳ බලන්න ඕනත් නැහැ නරක බලන්න ඕනත් නැහැ කියලා හිතන වෙච්ච ගම බ්ලොක් කරනවා. මට එයාගේ හොඳ ඕනත් නැහැ නරක ඕනත් නැහැ කියලා හිතන ගම බ්ලොක් වෙනවා. එහෙම නැත්නම් මට මුළු ලෝකෙම හොඳ ඕනත් නැහැ නරක ඕනත් නැහැ කියලා කිව්වහම යා මුළු ෆෝන් එකම ඔෆ් කර. සරම ටික ටික බ්ලොක් කර කර ඉන්නේ. යා මුළු ඔක්කොම නම්බර්ස් මොන නම්බර් එකකින්වත් ගන්න බෑ ෆෝන් එක ඔෆ් කරනවා. දරාදන් වහන්සේලා කියන්නේ අනේ අයට ඒගොල්ලෝ ටික ටික නම්බර්ස් බ්ලොක් කර කර ඉන්නගෙන නෙමෙයි මුළු ෆෝන් එකම ඔෆ් කරනවා. ඊට පස්සේ නිවි හැමහිල්ලේ ඒ ආධ්‍යාත්මයේ නිවි හැනහිල්ල නැත්තේ ඇයි? ඇලීමේ ෆෝන් එක ඔන් කරලා තියෙනවා. ඔන්න ඇලෙන දේවල් එනවා. සමහර වෙලාවට ඇලෙන දේවල් එක දෙයකට ඔන් කරන්නේ ඕන නැති දේවලුත් එනවා. ආවම ඔන්න ඉතින් වරි වෙනවා. අයියෝ මේ හැම සංඥාවක් වෙනවනේ අප්පා කියලා හිතනවා. ගැටීමේ ෆෝන් එක ඔන් කරනවා. ඔන්න ඒකට ගැටෙන්න කෝල්ස් එනවා. ඒ හැම දෙයක් එක්කම ඉතින් මේක හරි කරදරයි කියලා හිතනවා. මෝහයේ ෆෝන් එක ඕන් වෙලා තියෙනකොට මෝහයේ කෝල්ස් දෙකටම එනවා. අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධෝ. මේ අවිද්‍යාව ශේෂයක්වත් නැතුව දුරු කරන තැන කියලා කියන්නේ අර සම්පූර්ණ ෆෝන් එක ඕෆ් කරන ක්‍රියාවලිය. ඊට පස්සේ යාට ඒක ගන්න බෑ. හැබැයි යාට මුකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ මුකුත් ඕනේ නැහැ කියන එක. මොකන්ද? සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියේ ඒකයි. සියලු සංස්කාරකෝ අනිත්‍යයි කියලා මතක් කරේ ඒකයි. දැන් ඔය අනිත්‍ය ගැන කතා කරන 99%ක්ම නিত্যතාවයේ පිහිටා කතා කරන උදවිය තමයි ලෝකේ ඉන්නේ. අනිත්‍යයි අනිත්‍යයි කියලා කෑ ගහන උනිත්‍ය කරගෙන. ඒ කියන්නේ උන්ට අනිත්‍යයි කියලා පදයක් තියෙනවා, අනිත්‍යයි කියලා අක්ෂර ටිකක් තියෙනවා, අනිත්‍යයි කියලා පදනමක් තියෙනවා, අනිත්‍යයි කියන දෘෂ්ටිය තියෙනවා, අනිත්‍යයි කියන සංකල්පය තියෙනවා. සතා බුද්ධලය තමයි අනිත්‍යයි අනිත්‍යයි කියලා කෑ ගහන්නේ. අනිත්‍ය වූ තැන සතෙක් පුජ්‍යලයක් ඉන්න බෑ. අනිත්‍ය වූ තැන සතෙක් පුජ්‍යලයක් ඉන්න බෑ. නিত্য වූ තැනමයි සතෙක් පුජ්‍යලයක් ඉන්නේ. මම මගේ ආත්මය පවතින්නේ නিত্য වූ තැනමයි. එතකොට තේරෙනවද පින්නතුන්ට මේ අනිත්‍ය කියන ධර්මකාරණය මොන තරම් ගැඹුරු විෂය පද්ධතියක් තුළ මොන තරම් ගම්භීර ආකාරයෙන් ධර්මය තුළ පිහිටා තියෙන කාරණයක්ද කියලා. අනිත්‍ය තුළ තමයි රහතන් වහන්සේලා වැඩ ඉන්නේ. හරි. හැබැයි අර මෝඩ භාවනා ටිකක් හදාගෙන තියෙන අනිත්‍ය භාවනා කියලා ඔය මෝඩ භාවනා ටික කරන්නේ නැහැ උන්වහන්සේලා. මහන්සේගේ උදාරතර දර්ශනයක වැඩ ඉන්නේ අපේ පිරිසමේ මෝඩ භාවනා ටිකක් හදාගෙන අනිත්‍ය භාවනාවල් කියලා මොකද්ද මේක ඇට තියනවලු ලොන් තියනවලු මස් තියනවලු නහර තියෙන ඉතින් ඕ වෛද්‍යවරුත් දන්නවනේ. ආයතක ලෝසුරා බුදු කෙනෙක් පොඹේ අනුසුතේසු ධම්මේසු පෙර ඇහුවේ නැති දෙයක් කියලා දෙන්නා මේ. මේගොල්ලෝ කියනවා මේක ඇට තියනවලු ලොන් තියනවලු ඔක ඇට තියන බව කවුරුත් දන්නේ පිරනැසු දෙයක් නෙමෙයි. ලොන් තියෙන බව කොහොමද පේනවනේ? කෙස් තියෙන බව කියන්නේ බුදු කෙනෙක් කියනවද? කෙස් තියෙන බව පේනවා. උදේ පාන්දර කන්නඩියෙම ලොන් පේන්නේ. කෙස් තියෙනවා කියලා. එච්චර සරල දෙයක් කියන්නේ නැනේ බුදු කෙනෙක් කියන්නේ. අපි මැරෙනවායි කියන්නේ නේද? පිස්සු ඒ කතාව කියන්නේ බුදු කෙනෙක් ඕනේ නැහැ. මැරෙන බව පෙන්වන්නට කවුරුත් දන්නේ නැහැ. එක තිරසන් සතුත් ගන්න. ප්‍රාණයට ආසාව පාණය රැක ගන්න උත්සාහ කරන්නේ ප්‍රාණයට කැමති බව ඒ තියෙන සතු ළඟත් තියෙනවා. ගන්න බව දන්න. කියව කියලා දෙන බුදු කෙනෙක් ඕනේ. මේ මරණය නිදහස් කරන්න බුදු කෙනෙක් ඕන. දුකනේ දේශනා කරේ පෙර ඇසූ නැති දෙයක්, පෙර නොදුතු දෙයක්, පුදජන සත්‍යය මේ වෙනකනුත් දැක්කේ නැති දෙයක්. කොච්චර සූත්‍ර කියුවත් ඒ සූත්‍රයේ යථාර්ථයෙන් ධර්මයේ යථාර්ථයෙන් දැක්කේ නැති උදවිය තාමත් බුදුබණ පදේ අහලා නැහැ. තාමත් අර සංකල්පයක් අහන්නේ. වචන ටික ඇසු පමණින් එයා සුතවත් ශ්‍රාවකේ බවට පත් වෙන්නේ නැහැ, අවබෝධයට පත් වෙන්නේ නැත්තම්. එයා අවබෝධයත් සමග ඇසීමෙන් පමණයි සුතවත් ශ්‍රාවක භාවය ලැබෙන්නේ. එන ඉතින් අලින්ට ඇහුණත් මේක ඉතින් අලිනුත් සුතවත් ශ්‍රාවක වෙන්නේ නැහැ. සතුන්ට වුණාම සතු සුතවත් ශ්‍රාවක වෙන්න ඕන. එහෙම වෙන්නේ අවබෝධය තුළ ඇසු සුතවත් ශ්‍රාවක වෙනවා. ඉතින් ධර්මය අවබෝධ කරගත්තොත් ජීවිතය තුළ මේ අර්ථය තාක් වටිනවා. ඒක පූජ්‍යලත්වයෙන් දකින්න හදන්න එපා, දෘෂ්ටියෙන් දකින්න හදන්න එපා. උදේ සිටම අපි මතක් කරපු ඒ සියලුම ධර්ම කරුණු සම්පින්නණය කරලා බලන්න මොනම හරි දෘෂ්ටියකට මොනම හරි සංකල්පයකට වැටෙනවා නම් තේරුණානේ මම මේ මාර්ගඵලයේ ඉල්ලාස් කරගන්න. එහෙම තමයි කියන්නේ නේද? ඔය එහෙම කියන්න පුළුවන්. ඉල්ලාස් කරගන්න වෙනවා. මේ දේශනේ කොහේ හරි දෘෂ්ටියකට වැටෙනවා නම් මට පෙන්නන්න, මම මාර්ගඵල ඉල්ලාස් කරගන්න මේකේ මාර්ගඵල නැහැ කියලා. මේක ආර්ය මාර්ගයක් නෙමෙයි කියලා ඉල්ලාස් කරගන්න මේ දේශනාවේ තියෙන දෘෂ්ටිය මොකද්ද කියලා. අද යමෙක් පැහැදිලි කරනවා. එහෙම නැතුව ඕව බොරු කිව්වට කරුණු කාරණා සාධක අනු ඔයත්තන්ට නෙමෙයි, මං ඔයිට වඩා මහා ප්‍රඥාන්ත දාර්ශනිකයන්ට, මහා මේ අගමහා පඬිත සුදවියට මේක කියලා තියෙන පුළුවන් නම් කොයල දෙන්න කියලා. මහා පඬිවරු ස්වාමීන් වහන්සේලාට සමහරවිට චුට්ටක් කල්පනා කරන්නවත් මොලයක් නැහැ. සමහර ස්වාමීන් වහන්සේලා ඉතා ගැඹුරින් හොයලා කියන්නේ මට ওই වගේ බණක් මීට කලින් අහන්න ලැබිලා නැහැ. මන් දැන් වත් 60 ගානක් වෙනවා. මට ওই වගේ බණක් අහන්න ලැබුණා නේ. ඔබ මේක අමුතු බණන්නේ. ඉතින් මං කියවලා ඉන්නත් මේකට සමහර අය කියන විකෘතියක් කියලා. සමහර අය කියන පෙර අහන්න ලැබුණ නැති දෙයක් කියලා. සමහර අය කියන සැඟවිච්ච ධර්මය. ලෝ නැවත ඉපදිලා කියලා. ඔව් මිලින වෙන්න නිවෙන්න ගියපු ඒ බුදු මග අවදි වෙලා තියෙනවා. දකින්නොන්ට දකින්න, අවබෝධ කරගන්නන්ට අවබෝධ කරගන්න. ප්‍රත්‍යක්ෂ කරගන්නන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න. නිවෙන්න ගිය බුදු පහන අවදි වෙලා තියෙනවා. මගෙන් විතරක් නෙමෙයි. දැන් මේ ලෝකේ බෞද්ධ ලේබල අබෞද්ධ ලේබල තුල නෙමෙයි මේකට ඇත්ත වශයෙන්ම මේ ආගමික පසුබිමක් නැහැ. මේ ලෝක සත්‍ය. මේ සත්‍ය අවබෝධ කරගන්නේකට ආගමික ભેදයක් නැහැ, ජාතික ભેදයක් නැහැ, වාර්ගික ભેදයක් නැහැ. මේ ලෝකේ ඉන්නේ හොඳ නරක කියන ભેදයක් විතරයි. වැරද්ද සහනේ වැරද්ද කියන එක අතර තියෙන ප්‍රශ්නයක් විතරයි ලෝකේ තියෙන්නේ. ඒ නිසා අපි ඊටාම කනගාටු වෙන්න ඕන. අපි බුද්ධාගම කියන එක වර්ධවාගෙන අරගෙන අර නාල ගන්න මේ ගාල නාන්න දීපු සබන් කැටේ කාල බඩ යන බෞද්ධ පිරිසක් ඉන්නේ. මේ නාල ගන්න දීපු සබන් කැටේ කෑවා බඩ යනවා. ඒ නිසා මේ නාල ගන්න දීපු සබන් කැටේ කාල බඩ යන බෞද්ධ පිරිසකට මේ බණ ටික කියන්නේ. ඒ බෞද්ධයෝ නැවතත් ඒ ගාල නාන්න තියෙන සබන් කැටේ කන් නැතුව ගාලම නැවනම් හොඳයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් අය ජීවිත වරද්දගෙන තියෙන්නේ, පටලවාගෙන තියෙන්නේ, ගැටලු ඇති වෙලා තියෙන්නේ ඔක්කොම අර ගාල නාන්න දීපු සබන් කැටේ කාලා. සාමේ ධර්මයේ සසරින් ගොඩ වීම පිණිසයි, මුක්තිය වීම පිණිසයි, සසර යන වෙන කොහොමකක් තියෙන දෙයක් නෙමෙයි මේ මොහොතේ මේ දැන් තියෙන දෙය. මෙතන මේ ඉන්නේ සසරේ. මේ ඉන්න තැනින් නිදහස් වීමටයි. ජීවිතේ වඩාත් අර්ථ සම්පන්න කර ගැනීමට, ලස්සන කර ගැනීමටයි, සුන්දර කර ගැනීමටයි, සැපවත් කර ගැනීමටයි නිවන් දකින්නේ. සැප හොයන කෙනෙක් නිසා දුක හොයන කෙනෙක් නෙමෙයි. දුකෙන් නිදහස් වෙන්නට කැමති කෙනෙක් තමයි නිවන් දකින්නේ. නිවනත් සැපයට කියන අදි වචනයක් තමයි නිවන කියලා කියන්නේ. ඒ නිසා හැමතෙම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මේ හදලා වඩලා ගොඩනගලා දීලා
අපි හැම දෙනාටම බණ අහන්න කටයුතු කරපු ඒ පින්වත් චන්දන තිසේරණතුමන්ට, ශ්‍රාවණ තිසේරණතුමියට, ඒ දෙපාර්ශ්වයේම මව්පියන්ට විශේෂයෙන්ම පින් දෙනවා. ඒ වගේම සහභාගී වූ පින්වතුන්ට, ඒ පින්වතුන් හැදුව වැඩෝ මව්පියන්ට මේ දක්වා ශිල්ප ශාස්ත්‍රය ගැන ගුරුවරුන්ට, විශේෂයෙන් දහම් ගුරුවරුන්ට, ඒ සියලු දෙනාට මේ පින් අයිති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය පින්වතුන්ට කායික නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ ඇති වේවා. ධර්ම අවබෝධය ඇති කරගන්නට මහවහා දිර වීර්ය ශක්තිය අප්‍රමාදීව ඇති කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.